நம்ம குடியாளர்களுக்கு இதுவே ஒரு மதக்கலாம். நீ தம்மஹதேவி பங்கே முழுட்டிக்க பாடங்கிற கண்டிக்கலாம் பாடங்க கதை பாடம் உங்களுக்கு என்ன சொல்லுவாங்க இப்போட்ட மெத்தனதி மங்கதரி புதிய கருண்டி மதக்கிற நம்மக்கு அப்படி தான் පඩංකරගත කරුණු කියන දැන් ඒකේදී ප්‍රශ්න අහන මෙතනදී උද්දේශ නිර්දේශ පද නිර්දේශ වශයෙන් විස්තර කරලා තියෙනවා ඒක. කියන්නේ ස්කන්ධය කීයක් වෙනවද, ආයතන කීයක් වෙනවද, ධාතු කීයක් වෙනවද, සත්‍ය කීයක් වෙනවද, කීයක් වෙනවද, හේතු කීයක් වෙනවද, ආහාර කීයක් වෙනවද, ස්පර්ශ කීයක්ද, වේදනා සංඥා චේතනා සිත් කීයක්ද කියලා අහනවා. අහලා ඒකට උත්තර හැටියට ස්කන්ධය පහයි ආයතන 12යි ධාතු 8යි කියලා ඒක පෙන්නලා ඒ ස්කන්ධ පහම මොනවද ධාතු වල සමනෝද කියලා මේවා විස්තර කරනවා. එතකොට මේ ටික අනිවාර්යයෙන්ම තමයි පාඩම් කරගත්ත ටිකේ ඊට පස්සේ මේ පදගත අර්ථයන් අපි දැනගන්න ඕනේ. පංචස්කන්ධය කියනකොට ස්කන්ධය පහයි කිව්ව මොකද්ද? රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඤ්ඤා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ. රූප ස්කන්ධය කියන්නේ මොකද්ද? කියලා දැනගන්නවා. ඒ දැනගත්තත් ඒක පෙළ. ඊට පස්සේ අපේ ජීවිතේ ඒ කියන්නේ මේ පදගතාර්ථය කියන්නේ රූපස්කන්ධය කියන එක. අපි කියමු දැන් ඇහැ. රූපස්කන්ධය කියන චතරච මහූත චතුර්ච මහූත නම් උපාදාය රූපං කියලා කිව්වොත් චතර මහ ධාතු තනිසයන් උපාදාය රූපත් රූපස්කන්ධය කියන. ඊට පස්සේ ඔය ටික කොහොම ඉගෙන ගත්තාම ඒකෙදී සතර මහා ධාතුව කියන්නේ මොකද්ද? පඨවි ආපෝ තේජෝ වාය. උපාදාය රූප කියන්නේ මොකද්ද? කියලා අර අනිත් 23 ආකාර උපාදාය රූප ටික. අපි ඉගෙනගත්ත කියන්නේ මොකද? ඉගෙන ඒද කෙල. කෙල. එතකොට ඒ පිළේ නැත්නම් මේ පදයන්ගේ අර්ථය දන්නවා කියලා කියන්නේ අපි ජීවිතයෙන් හඳුනා ගන්නවා. රූපය කියලා කියනකොට රූපය ඇහැට පෙනෙන වර්ණ රූපය කියන එක වර්ණ සතහන වර්ණයක් හෝ සතහනක් හෝ පෙනෙන බව හරිද? එතකොට මේ රූපයේ හොඳට නෝනින් දකින්න පුළුවන්කම තියෙන්න ඕනේ අපිට. රූපය දන්නවා කියනකොට අපි කියමුකෝ දැන් රූපයෙන් කෙරෙන කෘත්‍ය මොකද? දැකීම පමණමයි. බලන්න පුළුවන්කම විතරමයි. ඒ කියන්නේ දැන් හැට පෙනෙන රූපය කියන්නේ මහ භූතයන් උපාදාය රූපය. ඒ රූපයේ පෙර නොතිබීම හට ගැනීමට නැතිව නැති වෙන එකක් රූපය කියන එක බාහිරමයි. බාහිරමයි කිසිම විලාවක රූපායතන කියනක ආධ්‍යාත්මික වෙන්නේ නැහැ කියලා ඊට පස්සේ රූපායතනේ පමණ දැනගන්න ඕනේ. රූප ධාතු කියලා කියන්නේ ශුන්‍යතාර්ථය. අර මම සාමාන්‍ය උපමාවක් දෙන දැන් වතුරට වැටුනහම අපිට රූපයක් පේනවා නේද? වතුරකට යම් රූපයක් ඡායාවක් වගේ දුන්නොත් එහෙන් බලන්න පුළුවන් නේද අපිට? පුළුවන්. නමුත් කවදාවත් ඒක අපිට අල්ලන්න බෑ. අපි අල්ලන්න අත දැම්මොත් අත ගිහිල්ලා වතුර හැපෙයි මිසක ඒ රූපය අපිට අහුවෙන්නේ නැහැ. එතකොට අන්නේ ඒ බැලීම පමණමයි. එහෙන් දැකීම මාත්‍රයක් විතරමයි රූපායතනෙන් කරන්නේ. එතකොට අන්නේ ඒ වගේ මින්මක් අපිට තියෙන්න ඕනේ. මේ පේන රූපේ කියලා හොඳට කෙනෙක් දැනගත්තොත් මේ පේන රූපේද හරියට වතුරට වැටලා තියෙන රූපේ වගේ. මේ මහ භූතයන් නිසායි පේන්නේ. දැන් අර වතුර නිසා පේනවා. මේ මහ භූත නිසා පේනවා. අල්ලන්න කියලා අත දෙන්නු මහ භූතයන්ගේ අත හැපෙල හිටීම නිසාද මේ රූපය හුවෙන්නේ අපිට. තේරෙන්නේ පෙනී මාත්‍රයක් විතර. අන්නේ ඒ වගේ දැනගත්තාම තමයි පදේ අර්ථය දන්නවා. නැත්තම් අර්ථය දන්නවා කියන්නේ ඒක අත්ත්මඥාය ධම්මඥාය ධම්මානුධම්ම ප්‍රතිපන්නෝ හොති. අර්ථය දැනගෙන ධර්මයේ දැනගත්තාමයි ධර්මානුධර්ම ප්‍රතිපත්ති. ඒක දෙන්නේ. අන්නේ ඒ නුවණට ආවහමයි පෙරණොත් ඉවීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා. කියලා දකින්න පුළුවන්. එතකොට ඒක මම මතක් කළේ මේ වචනවල හැම එකකම මේකට අදාළ ටිකේ හරි ඊට පස්සේ පෞද්ගලිකව අපි අර්ථ ටික ඉගෙන ගන්නවා. මේ පදයන්ගේ අර්ථ ටික කියන්නේ අපේ ජීවිතේ, ඒ කියන්නේ හැම කෙනාම ජීවිතයෙන් එයා හඳුනනවා. වර්ණ රූපය කිව්වහම එයා හඳුනනවා ඒක. දැන් අද ලෝකේ වර්ණ රූපය කියලා නිකන් මේ සසම්භාරික ස්වභාවයත් එක්කනේ අහුවෙන්නේ. කියන්නේ මේ අපිට නිකන් ඔසෝලා ගන්න පුළුවන් රූපයක් වගේ මට්ටමකින්නේ අපි පෙනෙන දේ ඔසෝලා ගන්න පුළුවන් වගේ මට්ටමකින්නේ අපි දැනෙන්නේ. ඒක අතහැරිලා අපේ ජීවිතෙන් පවතින මහ භූත නිසා, වස්තුර නිසා අපිට රූපයක් පේනවා. එතකොට වස්තුර නිසා ඒකෙන් කියනවා පේන්නේ වස්තුර එහෙම නෙමෙයි කියලා. ඒ වගේ මහ භූත නිසා පේනවා අපිට. ඒකෙන් කියනවා පේන්නේ මහ භූත නෙමෙයි. එතකොට අපිට දැනෙන්න ඕනේ පේන එක උසල කරේ තියාගන්න බෑ, අල්ලන්න බෑ, ගෙනියන්න බෑ කියන වගේ තැනකට දැනෙන්න ඕනේ. එතකොට තමයි මේකේ බලය අඩු වෙන්නේ. තේරෙන්නේ නැන්නේ. ඒ වගේ මේ හැම රූපයක්ම ඉගෙන ගන්නකොට මේ හැම එකකම ජීවිතයෙන් අපිට ඒ මට්ටම දැනෙන්න ඕනේ. තේරෙන්නේ? අන්න ඒ දැනුණාමයි මේ දැනීම මෙන්න මේ කාරණා 12 දැනුම ඇති කරගත්තාම හොඳටම ප්‍රමාණවත් අපිට ආශ්‍රයක්ෂය කරගන්න. මං කියන්නේ දැන් ක්ෂයක් වගේ එකකට නිකන් පාරේ යන්න බෑ. ඒකට දාලා තියෙන පීලි උඩ තමයි තිබෙන්නේ. ඒ වගේ මේ විදර්ශනා ඥානය කියන එක දිවෙන්නේ දිවෙන්න භූමියක් තියෙන ඕනේ. ඒකට කියනවා විදර්ශනා භූමිය කියලා. මේ ස්කන්ධ ධාතු ආයතන ප්‍රතිසම්පද ඉන්ද්‍රිය ආහාර ප්‍රතික්‍රියකෙන් මේවා විදර්ශනා භූමිය. දැන් අපි කියමු එනිසා තේරුම් කරගන්න ඕනේ අර මං කිව්වා වගේම මේකේ අර්ථ ටික අපි ඉගෙන ගන්න ඕනේ. අපි ටික ටික මේක මුල් කරගෙන මේකේ තියෙන අර්ථ ටික ඔය වගේ ජීවිතයෙන් හැපෙන හැපිල හිටින විදිහට ඉගෙන ගන්න අපි උත්සාහවත් වෙමු. ඒක මතකම ඒ නුවණින් ලෝකෝත්තර කියන විදර්ශනා ඥානයෙන් දක්වාම දැනලා දෙන මට්ටමට පසුබිම ඔක්කොම හදනවා ඒ දැනුමෙන්. මොකද අපි නිකම අරමං කියේ හුද්දට ඒ අර්ථ ගන්න උදන් රූපය ගැන ඉගෙන ගන්න රූපේ බාහිර බවත් ඉති බාහිරයි කියලා හිතන්නේ කියලා කියනවා. ඒ එතකොට බාහිරයි කියලා දකින්න කියලා කියන එකෙන් බාහිරයි කියලා තීරණය කරන්න කියනවා කියන එකෙන් ලොකු අර්ථ තියෙනවා. ඒ කියන්නේ අරමං කියේ දැන් අපිට හිතෙන්නේ මෙහෙම ඇහින් බැලුවොත් මේක ආධ්‍යාත්මික. දැන් මෙහෙම බැලුවොත් බාහිරයි. එතකොට රූපේ බාහිරයිමයි කියනකොට එයාට නුවණකින් අපි මෙහෙම බැලුවොත් මෙහෙම බැලුවොත් මේ බාහිර නේද ඉන්නේ. මේ බාහිර කණුවකට මම කියනවා වගේ නේද මේකටත් මම කියලා තියෙනවා වගේ තැනකට යනකම් අරගෙන යනවා. එතකොට ඒකයි මේ නුවණ මේ ටික හොඳට ඉගෙන ගත්තාම ඒක උපකාර මොකටද මේ මං කියේ විදර්ශනා භූමි විදර්ශනා වැඩෙන. විදර්ශනා ඥාන ගත්තාම විශේෂයෙන්ම මහා විදර්ශනා ඥාන කියලා නවයක් තියෙනවා. හරිද? නව මහ විදර්ශනා ඥාන කියලා. මේ උද්‍ය විඥාණයෙන් පටන් අරගෙන ගෝත්‍රභු ඥානෙ දක්වා අවසන් වෙන තැන දක්වා මේ විදර්ශනා ඥානයන්ට සම්පූර්ණ මුල් වෙනවා. කවදාවත් ඒ නුවණක් ලබන්න බෑ නුවණ ඇති කරගෙන පරිසරය නැතුව. දැන් අද ගොඩක් විටක ඥාන වඩනවා. හරිද? එතකොට ඥාන වඩන අය ওই නව මහ විදර්ශනා ඥාන 5-6 වතාවක් වඩපු අය මට හම්බලා තියෙනවා. ඉතින් නමුත් ඥාන වඩනවා කියලා අපිට කවදාවත් ඥාන වඩන්න බෑ. ඈ ඥාන වඩන්න බෑ කියලා කියන්නේ අපිට පුළුවන් මේ ඥානේ වැඩෙන විදිහකට කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව අර ළමයෙක්ව හදනවා කියලා මොකද ළමයාගේ අතපය ඇදලා දික් කරන්නද බෑනේ. ළමයා හදනවා කියලා කරන්න පුළුවන් මොකද කනබුන ආහාර පාන ලං කරන්න පුළුවන් එක්කද. ඊට පස්සේ ඒවා අරගෙන කාලා බීලා ළමයා හැදෙනවා. ආහාර පාන ලං කරපු ටිකට ළමයා හැදුවා කියලා කියනවා. ඒ වගේ මේ නුවණ වැඩෙන කර්ම කාරණා තුල මනස පවත්වනකොට මේ නුවණ වැඩෙනවා. නුවණ වැඩුවා කියන ධනෙට යනවා. එහෙම නැතුව උද්‍ය විඥානයේ කියන එක කපහට ගන්න පුළුවන් එකක්. බංග ඥානෙ ගන්න පුළුවන්, බයිතුකත් ඥානෙ ගන්න පුළුවන් එකක් කියලා එහෙම ඒව ගන්න බෑ, ඒව වඩන්න බෑ. එතකොට මේ නව මහ විදර්ශනා ඥාන ටික වඩන්ද, වැඩෙන්ද, ඒ නුවණෙන්ද ඒක පෙර පසුබිමක් තියෙනවා. අපි කියමු ඒකට කියනවා ඒක උබ්බෙන් තියෙන පසුබිමට කියන සම්මර්ෂණ ඥානය කියලා. සම්මර්ෂණ ඥානය. මේ සම්මර්ෂණ ඥානය ගන්න බෑ. ඒ සම්මර්ෂණ ඥානයේ තියෙනවා ධම්මටිති ඥානය කියලා එකක්. නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානය නැත්නම් ධම්මටිති ඥානය. මෙන්න මේ ඉගෙනුමෙන් පුරවන්නේ ධම්මටිති ඥානය නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානය ධම්මේ ඥානම් කියන ටික. මේ තමයි නුවණවන්ගේ ආරම්භය. තේරෙන්නේ මේ ටික නැතුව කිසිම දවසක නිවන් දකින්නවා කියන කාරණාවක් දෙන්නේ වෙන්නේ. එතකොට ධම්මටිති ඥානය තව පැත්තකින් උඩට ගත්තොත් ධම්මී ඥානය කියලා කියනවා. තව විදිහකට පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියනවා. එතකොට මේ ධර්මී ඥානය කියලා කියන්නේ මොකද්ද? එයා මේ ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්‍රිය සච්ච හේතු ආහාර පස්ස වේදනා සංඥා චේතනා චිත්ත කියන මේ කාරණා ටික ගැන ඔය ටික කොහොම නියෝජනය වෙනවා කියන්නේ මේ ටිකද හොඳට දන්නවා හොඳට අහලා තියෙන පෞද්ගලික ජීවිතේ හඳුනනවා තේරෙන්නේ අන්න ඒ මට්ටමට සම්පූර්ණ වෙච්ච කෙනාට පෞද්ගලික ධර්මක රූපాయතනිය කියනකොට ඔසවලා ගන්න පුළුවන් කියලා මෙච්චර කාලයක් අපේ තිබුණු ගතිය ගිහිලා රූපాయතනිය කියන්නේ මෙන්න මේ වගේයි කියලා රූපේ යම් පමණද ඒ පමණට පමණක් අපේ දැනුම වෙනවා කියන මට්ටමාව කියනකොට මෙන්න මෙයාට ධම්මත්‍ය ඥානය තියෙනවා හරිද නැත්තම් ඒ ධර්මතාවකක දැනුම තියෙනවා එතකොට දැන් මෙයාට ඉගාට නුවණක් එනවා මොකද්ද සම්මර්ෂණ ඥානය මොකද්ද මෙයා අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේම මේ ධර්මයේ සම්මර්ෂණය කරනවා අන්න එහෙම සම්මර්ෂණය කළ කෙනාට සුදුසුයි වර්තමානයේ ස්කන්ධයන්ගේ උදේය දන්නා නුවණ තේරෙන්නේ ස්කන්ධයන්ගේ උදේය දන්නා නුවණ ස්කන්ධයන්ගේ උදේසය දන්නා නුවණ තියෙන කෙනාට මොකද්ද මේ ස්කන්ධය සීල් සංස්කාරයන්ගේ භංගය බිඳීම දකින්න පුළුවන් නුවණ පහළ වෙනවා එතකොට හැම වෙලාවෙම කලින් නුවණ ඇති කරගන්න තියෙන්නේ අපි කියන්නේ උදේ විඥානය ඇති කරගන්න තියෙන්නේ උදේ විඥානෙට බලනනේ මේ ඒ කියන්නේ සම්මර්ෂණ ඥානයේ තුල දක්ෂ වෙනකොට උද්‍යෝග විඥානේ පහළ වෙනවා. ඊට පස්සේ උද්‍යෝග විඥානේ නැවත නැවත කටයුතු කරනකොට භංග ඥානයෙන් තමයි අවසන් වෙන්නේ. මේ අවසන් වෙන්නේ ඒ කියන්නේ arya උපදවන්නේකම කළා හරියන්නේ නැහැ. ඒ කියන්නේ දැන් උද්‍යෝග විඥානේ උපදවා ගන්න ඕන එකක්. උපදිලා නැතුව අපි කොහොමද උදේ විඥාණයෙන් බලන්නේ? උදේදී බලලා උදේ විඥාණය උපදව ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් උදේ විඥාණයේ ඇතිවීම නැතිවීම දක්න නුවණ අපි ගහ ඇති වෙන්න නම් ඒක ඇති වෙන නැති වෙන හැටි බලුවට හරියන්නේ නැහැ. ඒක ඇති වෙන්න ඕනේ ඊට පහත එකයි කරන්න ඕනේ. සම්මර්ෂණ ඥානේ වඩනකොට සම්මර්ෂණ ඥාණයෙන් ඒ ධර්ම සම්මර්ෂණය කරනකොට වර්තමාන ස්කන්ධයෙන් ඇතිවීම නැතිවීම දක්න පුළුවන් තරකට ආවනවා. දැන් ඒ නුවණ වඩනවා වර්තමාන ස්කන්ධයන්ගේ උදේවැය බලනවා බලනකොට අන්න ස්කන්ධයන්ගේ අසංස්කාරයන්ගේ බිඳීම දකින්න පුළුවන් මට්ටමට එනවා සංස්කාරයන්ගේ භංගය අනුව බලනකොටයි අපිට සංස්කාරයන්ගේ ආදීනව ටික දන්න මට්ටම එන්නේ එහෙම නැතුව ආදීනව ටික දකින්න කියලා අනිත් උපදිනව ලෙඩ වෙනව මැරෙනව නේද කියලා හිතුවා කියලා අපි උන් ඥානවල වඩන්න ගිහිල්ලා උන් තියෙන්නේ ගන්න බෑ ස්කන්ධයන්ගේ අවිද්‍යාව කර්මයේ තණ්හාව නිසා ඇති වෙනව නේද කියලා අපි බැලුවා කියලා එහෙම බලන්න බෑ එතකොට ඒක බැලුවේ හැකි ඒක මානසිකාරයක් විතරයි ඒ නිසා මේ නිවන් දකින්න නම් ඉස්සෙල්ලාම අපිට වෙනව මෙන්න මේ ටික හොඳට ඉගෙන ගන්න ඒකයි දැන් මේකෙදි ධම්ම හදේ කියලා කියන්නේ ධර්මයේ හදවත කෙනෙකුගේ ජීවිතයේ හැම දෙයකට වඩා වැඩි වටිනාකමක් දෙන එක හදවත වගේ කියලා කියන නෝනෙකටනේ කෙනෙක් මැරෙන්න ගියත් හැම තැනකම නැතත් අන්තිම මොහොත දක්වාම හදවතේ තමයි පනස්සේ. ඒ වගේ ධම්ම හදේ විභංගය කියලා කියන්නේ ධර්මයේ හදවත බෙදලා පෙන්වනවා. එතකොට මේ කාරණා ටිකට කියන්නේ මොකද? ධර්මයේ හදවත කියලා. ඒ කියන්නේ මුළු ධර්මයේම දිවෙන්නේ මේ ටික හරහා. මේ ටික තමයි ඒක දැනුම. මේ ටික කෙනෙක් හොඳට දැනගත්ත කියන්නේ ධර්මයේ හදවත දන්නවා යා. ධර්මයේ අවශ්‍ය ටික දන්නවා. එතකොට මෙතෙන්දී අපි මේ පුළුවන් හැටිය මේක අර්ථතරව ජීවිතෙන් දකින්න උත්සාහවත් වෙනවා. මම සිතියෙන් පොඩ්ඩක් අර ඥාන ගැන මතක් කරන්න. මේ වගේ ඇහැ ගැන නැත්නම් අපි කියමු ස්කන්ධය ගැන ආයතන ගැන හොඳට දැනුම ඇති කරගන්නවා. අපේ පෞද්ගලිකව අදාපි දන්න රූපය, අදාපි දන්න සංකේය, අප අදාපි දන්න ඇහැ, අදාපි දන්න කන කියන මට්ටමට නෙමෙයි. මේය සැබෑම ඒ ස්කන්ධයන්ගේ, ඒ ආයතනයන්ගේ, ඒ රූපයන්ගේ සැබෑම පෙන්වන ගති ලක්ෂණයට අනුව පෙරනේ අනුව අපි මේ ටික ඉස්සෙල්ලා ඉගෙන ගන්නවා. වැඩි ඕනේ අපි මේ කාරණා 12 ඉගෙන ගන්නවා කියමුකෝ. එතකොට මේ කාරණා 12 ද එන ඔක්කොම ධර්මතා ටික ගොනු වෙලා ඇමිනිලා අන්න ඔය මට්ටම ආවහම අපිට කියනවා මොකද්ද? එතන තියෙනවා ධම්මී ඥානය, නැත්නම් ධම්මස්කිති ඥානය, නැත්නම් පච්චේ පරිග්‍රහ ඥානය. ඒ කියන්නේ එයා මේ ටික දන්නවා. මේ රූපයේ ආහාර නිසා ඇති වෙන්නේ කියන ටික දන්නවා. මේ වේදනා සංඥා ස්පර්ශ නිසා ඇති වෙන්නේ කියලා දන්නවා. මේ චිත්තේ නාම රූප නිසා ඇති වෙන්නේ කියලා මේවට ප්‍රති ටික දන්නවා. ඊට පස්සේ සම්මර්ෂණ ඥානය කියලා කියන්නේ මෙයා අතීත තියෙන හැම රූපයක්ම සම්මර්ෂණය කරනවා. දැන් වර්තමානයේ ඇහෙන් දැකපු රූපායතනයක් තියෙනවනේ, දැක්කනේ අපි අර කියේ රූපායතනේ. එතකොට හොඳට ගන්න ඕනේ මං කියවා අපිට දැනෙන බරසාර ගතිය අයින් වෙන විදිහට රූපයේ ඇහැට පෙනීම මාත්‍රයක් මිසක විතරයි උපාදාය. උපාදාය කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා. කවුද? කවරෙක්ද? මහ භූතය. ඒක මහ භූතයෙන් ඇසුරු කරගෙන පවතිනවා කියලා උත්තරේ ගන්න ඕනේ. කියන්නේ එහෙනම් මෙයා පෙනීම මාත්‍රයක් විතරයි. මහ භූත නිසා පෙනෙන්නේ, වතුර නිසා පෙනෙන්නේ. අල්ලන්නේ කිව්වොත් වතුර තමයි අතහැපෙන්නේ. අල්ලන්නේ කිව්වොත් මහ භූතයෙන් තමයි අතහැපෙන්නේ. මහ භූත නිසා පෙනෙන්නේ කියලා ඔය වගේ වර්තමානයේ උත්තරේ ගත්තාම උන ධම්මේ ඥානේ අතීතයේ අනුවත් මෙයා අරගෙන යනවා. ඒක සම්මර්ෂණ ඥානේදී අතීතයේදී මගේ හිත තරහ ඉන්න කෙනෙකුට තරහ කියලා බඳුනා නම් ඉන්න කෙනෙකුට කැමැත්තෙන් බඳුන ඒ හැම තැනකම ඇහෙන් දැකපු හැම රූපයක්ම කවදාවත් අතින් අල්ලන්නවත් බැරි, උස්සල කරේ තියාගන්න බැරි, ඇහැට පමණක් සීමා වෙච්ච මෙන්න මේ වගේම වර්ණ සටහනක් නේද කියලා අතීතය අනුවත් මෙයා නුවණ අරගෙන යනවා. ඇහෙන් යම්ම රූපයක් බලයි නම්, දකී නම්, ඇහැට පෙනේ නම් අනාගතයේදී ඒ පෙනෙන හැම රූපයක්ම කවදාවත් අතින් අල්ලන්න බැරි, අල්ලලා හරේ තියාගන්න බැරි, මල්ලක බෑග් එකට දාගෙන යන්න බැරි, ඇහැට පෙනීමට පමණක් සීමා වෙච්ච වර්ණ සටහන් මාත්‍රයක් නේද කියලා මේ අනුව දෙනවා. තේරෙන්නේ මේ වගේ රූපය රූපස්කන්ධේ රූපායතනය ගත්තාම ওই වගේ ඉස්සලා වර්තමානයේ තියෙන ටික දැනගෙන ඒක අතීත අනාගත කියන දෙපැත්තටම අතීත අනාගත වර්තමාන කියන දෙපැත්තටම බෙදලා යනවා. ඒ විදිහට බලනොත් ඒ විතරක් නෙමෙයි, එයා දන්නවා අතීත අනාගත වර්තමාන කියන ධර්මතා ටිකේදී අපි කෙටියෙන් ගත්තොත් මේ රූපායතනය පමණ මේකයි. නමුත් අතීතයේදී මේ රූපයේ මේ ස්වභාවය නොදන්නාකම නිසා, අවිද්‍යාව නිසා රූපයේ ගන්න හැදුවනම්, රූපය ගැන කියන්න හැදුවනම්, රූපය ගැන යමක් කරන්න හැදුවනම්, මේ රූපය ගැන හිතින් කියින් කිරින් හැම එකක්ම කළේ අවිද්‍යාවපත්යෙන් නේද කියලා දකිනවා. පටිසම්පාදේ තුක ඔක්කොම වෙනවා මෙයා. මොකද දැන් අපි යම් කිසි කෙනෙක් අද දවසේදී මේ පේන දේ අරඹයා හිතනවා නම් කියනවා නම් කරනවා නම් මේ සිතින් කින් කින් කර්ම ඔක්කොම මොකද්ද? අවිද්‍යාවත් එක්ක මොකද අවිද්‍යාව? රූපේ යතහ ස්වභාවේ යතහ ස්වභාවේ උපරිදි නොදන්නා තමයි. වෙන මොකුත් ඕනේ නැහැ. රූපේ මොකද්ද කියලා නොදන්නා එක අවිද්‍යාව කියන්නේ. අපි දැක්කනම් රූපේ කියන එක අපිට හිතනද කියනද කරන්න පුළුවන් ධර්මතාවයක් නෙමෙයි. ඒ කියන්නේ අපි හිතුවා කිව්වා කෙරුවා කියලා ඒවා අපි තුලම ගොඩනැගිච්ච මනෝ සංස්කාර මිසක ඒ වස්තුව නෙමෙයි. නේද? එතකොට ඒ වගේ රූපය ගැන නොදන්නා අවිද්‍යාව ආරම්භය කර්ම සකස් කරගත්ත නිසායි ප්‍රතිසන්දි වශයෙන් මේ කැමිනේ. ඒ නිසායි මේ නාම රූප හැදුනේ. ඒ නිසායි ආයතන ටික. ඒ නිසායි මේ පෙනෙන්නේ. අද පෙනෙන රූපයක් අද ගන්නවා රූපෙම පමණක් ගන්නවා. අදද මේ රූපයේ ස්වභාවය තේරුම් කරගන්න බැරි වුණා. ඒ නොදන්නා කම නිසා අද මේ රූපය අරඹයා සිතින් කිමින් කළොත් එතකොට ආයෙත් සංඝහ උපාදන කර්ම සිද්ධ වෙලා ආයෙත් මේ වගේ රූපය පෙන්ව පසුබිම ඇති වෙනව නේද කියලා මේ වගේ සම්මර්ෂණය කරනවා තුන් කාලෙට. අර වගේ ආයතනයේ මේ කරන ප්‍රතිසම්පාදනය කරනවා. උන්වහම මේ කලහම එයාට පුළුවන්කම එනවා. අපි තව පැත්තකින් ඕක ගත්තොත් නම් කියන්නේ එතනදී මේ වචන නැහැ. හැබැයි මේ අර්ථයෙන් එනවා. අපි භාවනා කරන්න හදනකොට මෙන්න මෙතන මෙන්න මෙහෙම කරන්න පුළුවන් නම් අපිට. ඒ කියන්නේ සම්මර්ෂණ ඥානයේදී තුන් කාලයක බලනකොට මේ පටිච්චසමුප්පන්න බව ඇති වෙන්න පටිච්චසමුප්පන්න බව අවබෝධ වෙන්න. ඒ කියන්නේ දැන් අපි ඉගෙන ගත්තනේ මේ රූපායතනයේ කියන එක ධම්මේ ඥානයකින් අපිට ආව රූපායතනයේ පමණ. රූපායතනයේ පමණ කියලා කිව්වේ තේමී මාත්‍රයක් විතරයි කියන දෙයක් අල්ලන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එතකොට එයා දන්නවා හැම වෙලාවෙම අපිට මහ භූත නිසා මෙහෙම දෙයක් පෙනෙනවා. තේරෙන්නේ පෙනෙන කොහොමද? හිතට. ඇහි උපකාරය. ඇහි උපකාරයෙන් හිතට මහ භූත නිසා මෙහෙම පෙනෙනවා. එතකොට පේනදී මහ භූත නෙමෙයිනේ. එයා දන්නෝ ඔකෙදී අපි ආපහු අහකට යනකොට මේ පෙනෙනදී ඉතුරු නැතුව නැති වෙනවා. මේ සිද්ධිය තුන් කාලෙන් සම්ප්‍රසණය කළ යුතුයි. තුන් කාලෙන් කියලා කිව්වේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලෙන්. අර මම ඔකට කියන්නේ බ්‍රොම් අපි මෙතෙන් ටිකක් ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ අපිට පේන දෙයට වඩා. අපි දැනගන්න ඕනේ දැනට අපි මෙහෙම උපමාවක් කරගමු. මේක සාර්ථක මදි කොහොමද ගැලපෙන්නේ? නමුත් අපේ හිතට යම් මට්ටමකට මේ ඖදාරික ගතියෙන් ගොඩෙන්න උපාය. මහ භූත කියලා කියනකොට මම දැනට හිතට නගා ගන්නකෝ සියුම් 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 රූප කලාප ගොඩාක් තියෙන තැනක් කියලා. අපි නිකන් කියමු සීනි කැට ගොඩක් වගේ නිකන් කැට 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 වගේ තියෙන ඈ සුද්ධාස්තක මට්ටමේ රූප කලාප තියෙන මහ භූත කියන තැනක. අපි කියමු මහ භූත නිසා පේනවා කියනකොට අර සියුම් සියුම් රූප කලාප පෙනෙන දෙයට ඔබෙන් පවතින්නේ අර කැට 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 ගොඩාක් තියෙන තැන. අර මම කියන්නේ වැඩි කැට තියෙන තැනක වැඩි ගොඩක් පේනවා කියන. ඒ වගේ අපිට මෙහෙම පෙනෙන තැනක මේ කලාප ගොඩාක් තියෙන තැනක මෙහෙම සතහනක් අපිට මේ පේන්නේ. තේරෙනවද නේද? දැන් අපි සම්වර්ෂණය කරනවා ටිකක් මේ ප්‍රාණ කර්මයෙන් සහදිච්ච මේ ඇහෙන් බලනකොට වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් පේනවා. අපි මේ උපමාව විස්තර ටිකක් ආපහු ටික බලමු. මෙහෙමම සම්වර්ධනය කළ යුතුමයි. දැන් වැලි ගොඩක් තියෙන තැනකට ගියාම අපිට පෙවුනේ මෙච්චර කල් වැලි ගොඩක් තියෙන හින්දා වැලි ගොඩක් පේන්නේ කියලානේ. නමුත් ඇත්ත තමයි තියෙන්නේ වැලි කැට, වැලි කැට තියෙන තැනක මේ ඇහෙන් බලනකොටයි වැලි ගොඩක් පේන්නේ. ඒක ඔප්පු කරගන්න මේ අහගත දේ, ඒ කියන්නේ දැන් මම කිව්වොත් ඇහැ උපකාරයෙන් හිතටයි වැලි ගොඩක් පේන්නේ, පේන වැලි ගොඩ තියෙනවා නෙමෙයි කියලා මම කියනවා. දැන් ඕගොල්ලෝ ඒක ඇත්තද කියලා ඔප්පු කරගන්න පොඩි පරීක්ෂණයක් කරනවා. වැලි කැටේ 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 අයින් කළොත් අපිට පෙච්ච වැලි ගොඩ හම්බ වෙයිද? හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි වැලි ගොඩක් අයින් කළේ නැහැ නේ. වැලි කැට අයින් කළේ. වැලි කැටයක් ඇතුලේ වැලි ගොඩක් තිබුණාද? නැහැ. එතකොට වැලි ගොඩට මොකද වුනේ? පේන්නේ නැහැ. ආපහු වැලි කැටේ 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 ගෙනත් දානවා අපි. ගෙනත් දැම්මොත් ආයෙත් අපිට වැලි ගොඩක් පේන්නේ. දැන් කවුද වැලි ගොඩක් ගෙනාවේ? කවුරුත් ගෙනාන්නේ. එහෙනම් අපිට යථා ස්වභාවය ගැන නුවණක් එනවා. බාහිර අපිට වැලි ගොඩක් පේන තැනක ඇත්තටම තියෙන වැලි කැට ටිකයි අවකාශ ධාතුවේ විතරයි. තේරෙන්නේ? එතකොට ඔන්න දැන් වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ අපිට මේ ඇහෙන් බලන නිසා තේරෙනවා කියලා අපිට උත්තරයක් ගන්න නැති. වර්තමාන දැන් අනාගතයටත් යන අපි අහකට ගියාම මේ දැකපු වැලි ගොඩ ඉතුරු නැතුවම නැති වෙනවා. එතන තියෙන වැලි කැට ටිකයි අවකාශයයි නේද කියලා හිතට නගා ගන්න උත්සාහවත් වෙනවා. නමුත් කොච්චර බැලුවත් පේන්නේ කන්දම ඇවිල්ලා හිතේ ආවරණයේ වෙයි. එහෙම වෙද්දිත් ආපහු හුද්දට තරක කළ හුද්දට බලන්න උත්සාහවත් වෙනවා. මොකද්ද? වැලි කැට තියෙන තැනක අපිට නම් වැලි ගොඩක් තියුනේ. දැන් පිළිච්ච වැලි ගොඩ තියෙනවා කියලා අපි සිහි කරුත් වැරදි. දැන් අපිට සිහි කරන්න පුළුවන්කම ආවොත් වැලි කැට ටිකයි අවකාශයේ ආරමුණු කරන්න පුළුවන් නම් තේරෙනවා. නමුත් එහෙම බෑ නීවරණ සහගත මනසකට. එතකොට ඔන්න දන්නවා අපි පැත්තකට ගියාම මේ වැලි ගොඩ නැති වෙන එතන තියෙන වැලි කැට ටිකයි හසයි විතරයි නේද කියලා බලනවා. අතීතයේදීත් යම් රූපයක් දැක්කන අපි තියෙනවා කියලා හිතාගෙන රූප සීකල මේ හැම තැනකම වැලි ගොඩ වල තියෙනවා තිබෙනවා වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ පෙන්ලයි තිබිලා තියෙනවා. ආපහු බලන්න කියලා ගියාම තියෙන එකක් හම්බවෙනවා නෙමෙයි වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් වගේ පෙනේ කියලා ඒ ටික දෙපැත්තට සම්මර්ෂණය කරලා බලන්න. මේ උපමාව වගේ මෙහෙම රූපයක් පේනකොට සියුම් සියුම් රූප කලාප තියෙන තැනක මෙහෙම හැඩයක් අපිට පේනවා කියලා බලන්න. පැත්තකට ගියාම මේ තෙලිච්චදී ඉතුරු නැතුම නැතිම දැන් එතන තියෙන්නේ සුද්දාස්තක මට්ටමේ රූප කලාප විතරයි නේද කියලා අර සීනි ගොඩ සීනි කැට වගේ ටික සිහි කරගන්න එක. තේරෙන්නේ? ආපහු බලන්න කියලා ගියොත් මේ අහින් බලනකොට අපිට මෙහෙම සීනි කැට වගේ තියෙන තැනක මෙහෙම හැඩයක් හැදලා තියෙනවා කියලා ඔන්න ඔහොම මේකෙදි මේ ටිකේදී නම් එකක් අමාරුයි අපිට ඕකෙදි ටිකක් දක්ෂම වෙන්න වෙනවා. ඔය විදිහට හිතුවොත් විතරමයි මේ වර්තමානයේ මේ ආයතනයන් ඇති වෙලා නැති වෙන මේ නුවණ හම්බ වෙන්නේ අපිට. එතකොට දැන් අපිට මේ සම්මර්සන ඥානයේදී මේ අතීත අනාගත වර්තමාන කියන හැම රූපයක්ම අතීත රූපයක් වෙනනම් ඒ රූපෙද මේ බඳු එකක්මයි. ඒ රූපෙද හම්බුනේ අපිට මෙන්න මේ විදිහටයි. ඒ රූපය හම්බෙච්ච හැටි හම්බ වෙන්න ඕනේ. අනාගතයේ කියලා අපි යම් රූපයක් බලන්න යනවා නම් ඒ බලන්න යන රූපය කියලා කියන්නේ ඔසවන්න බැරි ඔසවා කරේ තියාගන්න බැරි පෙනීම් මාත්‍රයක් විතරයි. ඇයි ඒක පෙනීම් මාත්‍රයක්? මහ භූත නිසායි අපිට පෙනෙන්නේ. යැලි කැට වගේ යෙතන තියෙන්නේ තියෙන කෙනක අපිට පෙනෙන්නේ. කියලයි අපි විදර්ශනා කරන්න ඕනේ. තේරුණා නේද? එහෙම විදර්ශනා කරනකොට ඔකට කියන සම්මර්ෂණ ඥානය. ඔන්න ওই විදිහට බල බලා ඉන්නකොට වර්තමානයේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ පහළ වෙනවා. ස්කන්ධයන්ගේ උදේවැය දන්නා නුවණ කියලා කියන්නේ වර්තමානයේදී අපිට මේ රූපයක් අද හම්බ වෙනවා නම් පෙර අවිද්‍යා සංඛාර විඥාන නාම රූප නිසයි කියන එක පේනවා. කියන්නේ පෙර අවිද්‍යා සංඛාර නිසා ප්‍රතිසන්දි වශයෙන් මේ විඥානය පහළ වුණා. විඥාන නිසා නාම රූප ටික ඇති වුණා. නාම රූප නිසා ආයතන ඇති වුණා. ආයතන නිසයි අපිට මෙහෙම පේන්නේ. එහෙමනම් අපිට මෙහෙම සතහනක් පේන තැනක තියෙන්නේ අවිද්‍යා සංඛාර පෙර අවිද්‍යා සංඛාරයට හටගත්ත මේ විඥාන නාම සලන්තරපත් වේදනා කියන ධර්මතාව ටිකයි අපිට මේ පේන්නේ. එතකොට අද මේ ඇහෙන් බලන නිසාමයි පේන්නේ. අහකට යනකොට මේක නැති වෙනවා කියන එක නොදැක්කොත් අදාවිද්‍යා කර්මය නිසා මේ වගේ රූපයක් පේනින්ද ආයත ආයතන ටික හැදලා ආයත මේ වගේ රූප හම්බ වෙනවා නේද කියලා ඔය ඔක්කොම බලන්න ඕනේ. වර්තමානයේදී ආයතන ටික නිසාමයි හටගන්නේ කියලා දකිනකොට එයා පිළි අරගෙන තියනවා මේ පේනෙදී අතීත හේතු ටික නිසාමයි හටගන්නේ. අහකට යනකොටම ඇහැ නැති වෙනකොටම පෙන්නේ නැතිනවා කියනකොට මේ හේතු ටික නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක මෙයා කියලා කියනවා. ඒ කියන්නේ වර්තමානයේ අවිද්‍යාව නැහැ. මේ අතීත අවිද්‍යා කර්මය නිසා හටගත් ධර්මයකින් මේක හටගත් කියන එක දකින්න එකම වර්තමානයේ අවිද්‍යාව නැහැ. ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් මේ තියෙන රූපයක් තියෙනවා නෙමෙයි ඇහෙන් බලන නිසාමයි මෙහෙම සතහනක් වෙන්නේ මහ භූත නිසා පෙනෙනවා කියලා බලනකොට අහකට යනකොට මිතුරු නැතුව නැති වෙනවා කියලා දකිනකොට මේ ටිකේ තියෙනවා මේ පටිච්චසමුප්පාදේ තියෙනවා. දැන් එයාට පුළුවන් දැන් අපිට අද කොච්චර කිව්වත් අපි දැකපු දේ බාහිර තියෙනවා නෙමෙයි ගියාට පස්සේ හම්බෙන්නේ කියලා අපිට සුත්තක්වත් ඒක පිළිගන්න බෑනේ අද. අපිට තියෙන එකක්ම හම්බුණා වගේ මේ හම්බ වෙන්නේ. මේ සම්මර්ෂණ ඥාන ඉවරල උද්‍යෝග ඥානේ එද්දී එයාට ඇතුලෙන් තියෙන සැකේ සම්පූර්ණ අතහැරලා ඒකයි ඒක නෝනක් කියන්නේ අවස්ථාවටයි මේ උපදින්නේ. මේ ආයතනයන්ට හම්බ වෙනකොටමයි උපදින්නේ. ඉතුරු නැති මේක නැති වෙනකොට නැති වෙනවා කියන එක සැකයක් නෑ. දැන් නිරුංග දිහා බලනකොට ජලය වගේ පෙවුනට තිබුණා නෙමේ පේන එක ඇහෙන් බැලපු නිසාමයි ජලය වගේ පෙනෙන්නේ. අහකට යනකොට ඉතුරු නැතුව නැති වෙනවා කියලා අපිට සැකයක් නෑනේ නේ. ඇහෙන් දැකලා නෙමෙයිනේ. ආන් ඒ වගේ මට්ටමට සැකයේ දුර වෙලා මේ නුවණ කියන්නේ ඒකයි. මේ නුවණ හැපිලා ඉපිනවා. අද අපි වචන කතා කරුවට උද්‍ය විඥානේ නැහැ කියලා කියන්නේ අපිට ඇතුලෙන් හැපිලා හිටින්නේ නැහැ ඒක. ඒ කොච්චර කතා කරුවත් නැහැ තියෙන එක හම් වෙනවා කියන මට්ටම තමයි තියෙන්නේ. උද්‍ය විඥානේ කියන්නේ වර්තමානයි. වර්තමානයේකට හොඳට නුවණ එනවා ඒකදී. නුවණ කියන්නේ එහාට ඒක අදහන්න පුළුවන්. ඒක පිළිගන්නවා. ඒක හැපිලා හිටිනවා. තාම රැවටි මුදුරු වෙලා නෙමෙයි. නමුත් එයාට දැන් තේරෙන මට්ටමක් එනවා. ඔරොත්තු දෙනවා. තේරෙන්නේ. ඔය ටික යම් විදිහකදී කරනකොට කළහම අන්න අහකට යනකොට ඒ කියන්නේ අපි පැත්තකට යනකොට නම් ජලය වගේ පෙවුනේක ඉතුරු නැතුවම නැති වුණා කියලා අපිට ඒක නැතිවීම බලන්න පුළුවන් නේද? මේ හැම අරමුණකම නැති වෙනකම බලන්න පුළුවන් මට්ටමට එනවා ওই උද්‍ය විඥානේ වෙනවා. බලන්න පුළුවන් බව තේරෙන්නේ එදාට. දැන් අද බලන්න බැරි බව බැලුවාම නොපෙනිච්ච එක පුදුමයක් නෙමෙයි. ඒ සංස්කාරයන්ගේ නැත්නම් ඒ අරමුණ වල බංගිය දන්නේ නැතිකම. ඒක නුවණ. ඒක පේන්නේ නැහැ. ඒකට එන්න අනුක්‍රමයෙන් එන්න ඕනේ. එතකොට අන්නේ සංස්කාරයන්ගේ බිඳීම නැත්නම් දැක්කොත් දැකපු එක නැති වෙනවා. දැකීම පස්සේ ඇහුවොත් අහපු එක නැති වෙනවා කියන එක ඒක සිහි කෙරුවොත් අද අපිට සිහි කෙරුවොත් හැපිලා හිටින්නේ නැන්නේ. එළඹ සිටිනවා නෙමෙයි සිහි කෙරුවොත් යම් මොහොතකදී ඒක හොඳට හිතේ හැපිලා හිටිනවා හිතෙන් පිළිගන්නවා අදහන මට්ටමට එනවා දකින්න පුළුවන් මට්ටමට එනවා බංග කියන්නේ කියන්නේ එකයි එතකොට සියලු සංස්කාරයන්ගේ සියලුම සංස්කාරයන්ගේ ආදීනව බය ආදීනව දෙක එකට තියෙන්නේ යම් මට්ටමක හෝ මේ හැම දෙයකම ආදීනව තේරෙන සංස්කාරයන්ගේ බංගයේ තේ බය තේරෙන්නේ අන්න එදාටයි අපි අර කියන්නේ නිබ්බිදා ඥානය කියලා සංස්කාරයන්ගේ කලකිරෙනවා කියන නිබ්බිදා ඥානයේ එකට තියෙන්නේ සංස්කාරයන්ගේ බය දක්නා නොවන ආදීනව ස්වභාවය කියන ඔක්කොම එක තමයි නිබ්බිදා ඥානය කියන්නේ ඊට පස්සේ තමයි මේ ලෝකයේ අදාපි කොච්චර කතා කරුවොත් ඕකෙන් මිදෙන්න අපි කැමති නෑනේ සැබෑවතම මේ ලෝකෙ මිදෙන්න කැමති කියලා තමන් තුළ උත්සාහයක් වීර්යයක් ඇති වෙනවනම් අන්න ඒ මට්ටම ඇති වෙන්නේ උන් ඔය මට්ටමේ දැක්කයන් පස්සේ එයාට කියලා අර කත්තු කම්මිතා කුසල ඡන්දය කියලා කියන්නේ ඒ වගේ මුන්තිතු කම්මිතා මිදෙන්න කැමති බව සංස්කාරයෙන් මිදෙන්න කැමති කම ඈ මිදීම ඒ එතකොට මේ මුන්තිතු කම්මිත ඥානෙ වගේම ඊට පස්සේ පටිසංකා ඥානෙ එයාට මේ ධර්මයන් ගැන හොඳට ප්‍රත්‍යක්ෂව නුවණක් තියෙනවා තාම මේ ඔක්කොම ප්‍රත්‍යක්ෂවමයි ගන්නෙ මෙයා දකින්ද බෑ මෙහෙමනම් මෙහෙම නේද මෙහෙම නේද මෙහෙම නේද කියලා ප්‍රත්‍යක්ෂ කරලායි ගන්න මේ නුවණ ඔක්කොම ඒ වගේ සංස්කාරයන්ගේ අනුපාදයට ප්‍රත්‍යක්ෂ කරනවා නුවණ බලන පරිසංකා ඥානෙ මේවා එහෙනම් අතීතයේදීත් හටගත්තේ මෙහෙම නේද වර්තමානයේදීත් උපදින්නේ මෙහෙම නේද අනාගතයේදීත් මේ ධර්මය මෙහෙමයි නේද කියලා මේ ධර්මය හැම දෙයක් ගැනම ප්‍රත්‍යක්ෂ ඥානයක් ඇති වෙනවා ඊට පස්සේ තමයි මෙයාට යම් පමණක හෝ මාර්ගයට හිත තබල මේ සංස්කාරයන් කෙරෙහි උපේක්ෂා සහගතව යම් කිසි කෙනෙකුට ඉන්න පුළුවන් නම් ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව උපේක්ෂා සහගතව ඉන්න කියලා මතක් කළාට ඒක නුවණ. එහෙම පුළුවන් කම එන්නේ උන්ව ඒ මට්ටමට හිත දියුණු වෙච්ච කෙනාට. හරිද? සංඛාර උපේක්ෂා ඥානෙ. කියන්නේ මේ රූප ශබ්ද ගන්ධ දැන් මේවා එක තැනක ඉඳගෙන ඉන්නකොට විතරක් වැඩෙන නුවණ වල මේකක්වත් මේ මුළු ජීවිතේ පුරාම දිවෙන්න ඕනේවා ආයතන කිපේ උක්කෝක මේ එහෙම කළහම තමයි සත්‍යමලෝම විඥානේ යම් විදිහකට යමක් යථාර්ථේන සත්‍යන ඊට අනුලෝම වූ නුවණක්ම එනවා මොකද්ද පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා යමක් දකින්න එක කිරු නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. තාම මේ නුවණවල් ප්‍රතිවේක්ෂා බලයෙන් ගන්නේ උත්සාහයෙන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ සත්‍යයට අනුලෝමම නුවණක් තියෙන්නේ. නමුත් මේක උත්සාහයෙන් ගන්න වෙන්නේ. තේරුණා නේද? එතකොට මේ විදිහට කළාම තමයි බොත්සුබු කියලා කියන්නේ. ඒ මේ පුතජන ගෝත්‍රය අතහරින ආර්ය ගෝත්‍රයට පැමිණෙන අවස්ථාව වගේ මේකෙදි එක චිත්තක්ෂණයකින් දකින්න එපා මේ ජීවිතයෙන් කරගෙන යන්න ඕනේ කාලයක් කරගෙන යද්දී එකනේ චිත ගිනියන්න ඕනේ ගව මග අපි කියමු කිසිම දෙයක් නොදන්නා තැන ඉඳලා මාර්ගඥාන පලඥාන දක්වා සිත ගෙනියන්න ඕනේ ගමම් මග. කොහොමද මාර්ගඥානය පලඥානයක් වැඩෙන්නේ කියලා මේ එක චිත්තක්ෂණයකින් දකින්න එපා. සම්මර්ෂණ ඥානෙ, උද්‍ය ඥානෙ, බංග ඥානෙ, බයිතපත ඥානෙ ආදී මුන්තික කම්මිතා ඥානෙ දැකලා ගෝත්‍රබු ඊට පස්සේ මාර්ග ඵල කියලා අපි මේ එක සිත්තිකකින් දකින්න හදන්නේ. සිත්තිකකින් තියෙන එකක් නෙමෙයි මේක චිත්ත වීතිය. චිත්ත වීතිය කියලා කියන්නේ මොකක්ද? මේ චිත්ත වීතිය කියනකොට ගන්දර එකක් නේ මේ. ඒ කියන්නේ භවංග භවංග චලන භවංග උපච්ඡේද ද්වාරා වජන කියන එක නෙමෙයි. චිත්ත ගෙනියන්න ඕනේ ගමම්මද කියන අදහසට. අන්න ඒ මට්ටමට ගිය කෙනාටයි මාර්ග ඥාන කියලා කියන්නේ සැබෑවටම නිවන දර්ශනය. නිවන කියලා කියන්නේ මොකද්ද? මෙච්චර කාලයක් අපිට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ආයතන හයෙන් යැහිලා සම්පූර්ණ කාම ලෝකයක් හම්බ වුණා නම් මේ ලෝක නිරෝධයේ ඇතිවෙන විදිහට පෙනෙනදී අවස්ථාවට ඉපද ඉතුරු නැතුවම නැතින යම් කිංති සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම හරිද සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි මේ පත්‍ය නිසා හටගත්තේ පත්‍ය නැතිව නැති වෙනවා කියන එක ස්පර්ශ ආයතන හරහා දකින්න පුළුවන් තැන තියෙනවා දකින්න උන්නුතෙන් දෙනකොට කියන දික්ක සම්පන්න එතකොට මෙන්න මේ ගමන් මාර්ගය ගන්න මේකෙදි එකක්වත් අපිට සිතන ගන්න පුළුවන් ඒවා නෙමෙයි කියන්නේ ඊගාවට එක එක හිතක් ගැන එක අවස්ථාවක් හිතක් ඉපදෙනකොටම ඊගාව හිතේ අපි කියමු උද්‍ය විඥානෙ නැත්තම් ගෝත්‍ර බුඥානෙ ඊගාවට සත්‍යවලම කියන ගෝත්‍ර බුඥානෙ ඊට පස්සේ මාර්ග ඥාන පලඥාන කියන දැන් අපි ගත්තා කියන්නේ එක එක සිද්දකකින්නේ එහෙමනම් ඉතින් ධර්ම ඥානේ සම්මර්ෂණ ඥානේ උද්‍ය විඥානේ භංග ඥානේ කියන ඒවා සිද්දක තුනකින් වෙන්න වෙනවා එකම නුවණවල් ගැන පෙන්නද්දී අනිත් ඒවා විතරක් කාලයන් දීලා ඒවා කල යුතුයි වැඩි යුතුයි මේ නුවණවල් විතර සිද්දකකින් තියෙනවා ගෝත්‍ර භූ කියන සිත් ඉපද නිරුද්ධ වෙනකොට මාර්ග සිත් පහළ වෙනවා මාර්ග සිත් ඉපද නිරුද්ධ වෙනකොට ඵල සිත් පහළ වෙනවා වගේ දැන තියෙන අපි හඳුනගන්න තියෙනවා නමුත් එහෙම ගන්න එපා මෙතනදී අර වගේ කළ යුතුයි ඒ ගෝත්‍ර භූ කියන සත්‍යානුලෝමික ඥානයේ කියන තැනදී ඒ නුවණ නැවත නැවත වඩනකොට ගෝත්‍ර ඒ සිත නැවත නැවත වඩනකොට තමයි මාර්ග ඊට පස්සේ මාර්ගයයි කියලා අපි ඒ දකින දර්ශනය නැවත නැවත කරනකොට තමයි ඵලය ප්‍රයෝග ප්‍රතිපස්සද්ධ ඥානය එතකොට ප්‍රයෝගයේ සංසිඳීම කියන තැන ඵලය එතකොට මට මෙතෙන්දි මතක් කරන්න ඕනේ මෙන්න මේ ටික අපි ඉගෙන ගත්තාම අපිට ධම්මේ ඥානෙ ලබා ගන්න පුළුවන් මම මතකද මතක් කළා අපිට පරියප්තිය වර්ධිනුත් ප්‍රතිපත්තිය වර්ධිනවා ප්‍රතිපත්තිය වර්ධිනුත් ප්‍රතිවේදී වර්ධිනවා කියලා මතක් කළා පරියප්තිය කියලා කිව්වේ මොකටද මෙන්න මේ පෙළ අපි කියමු මේ පෙළේ තියෙන මේ ආයතනයන් අපි කියමු පංචස්කන්ධය කියන්නේ මොකද්ද පංචස්කන්ධේ රූපස්කන්ධය කියන්නේ මොකද්ද ඒ රූපස්කන්ධයේ මොන මොන ප්‍රබෙද්ද ඒව කොහොමද කියලා හරියට ජීවිතෙන් අපි ඉගෙන ගත්තේ නැත්නම් අපි තුන්ෙන් රූප ආයතනය කියන එකේ රූප ආයතනය කියලා බුදුරජාණන් වහන්සේ කිව්ව මොකේද කියලා පරියප්තිය තියෙන විදිහට ඉගෙන ගත්තේ නැත්නම් අපි දන්නේ ඉස්සලා හරියට ගන්න පුළුවන් විදිය රූපයක් නේද එතකොට පරියප්තිය කියන්නේ ඉස්සලා හරියට ගන්න බෑ දැකීම මාත්‍රයක් විතරයි අවස්ථාවටයි පෙනෙන්නේ මහ බූත නිසායි පෙනෙන්නේ අල්ලන්නේ මහ බූත වල තැහැපිලා හිටිනවා මිසක අල්ලන්න බැහැ ඔය වගේ රූප ආයතනේ හොඳට ඉගෙන ගත්තා කියන්නකො ඉගෙන ගන්න එක පරිජප්ති හඳුනා කියලා කිව්වොත් අපි ඕවා ඔය විදිහට ඉගෙන ගත්ත රූප ආයතනේ කියන්නේ ඇහැට පෙනෙන රූප කියලා විතරයි ඉගෙන ගත්තේ දැන් ඇහැට පෙනෙන රූප කිව්වට අපිත් මෙච්චර කාලයක ඇහැට පෙනෙන රූප පරිහරණය කළා අපි ගහව තියෙන සාම ඇහැට පෙනෙන රූපේ කියලා අර කෙලිස් තුනත් එක්ක ලැබිච්ච අත්දැකීමයි තියෙන්නේ. උස්සල කරේ තියාගන්න පුළුවන් අල්ලලා ඔබලා බලන්න පුළුවන් විදිහේ රූප ආයතනයක් ගැනයි අපිට තාම හැඟීම තියෙන්නේ. පරියප්තිය වර්ධනය කියලා කිව්වා අපි හරියට ඒ ටික ඉගෙන ගත්තේ නැති වුණොත් උන්න අපිට හම්බ වෙන්නේ තියෙන රූපයක් දැකෙන් පස්සේ ඉතුරු වෙන රූපයක් ගිහිල්ලා බලන්න පුළුවන් විදිහේ රූපයක් උසල කරේ තියාගන්න පුළුවන් එකක් ඔබලා බලන්න පුළුවන් විදිහේ රූපයක් තමයි අද අපිට තියෙන්නේ පරියප්තිය වර්ධනොත් අපිට හද හම් වෙන රූපේ ওই විදිහේ රූපෙම තමයි මෙච්චර කල් පරිහරණය කරපු රූපෙම තමයි අපි දැන් විදර්ශනා කරන්න හදන්නේ ඊට පස්සේ ඔය මට්ටමේ රූප ආයතනයක් තමයි පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා හිතයි දැන් අපේ මාර්ගය වර්ධනා කියන්නේ කොච්චර හිතුවත් 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 හිතන එක විතරයි කවදාවත් පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතු නැති වෙනවා කියන එක පිරින මට්ටමකට එන්නෙම නැහැ. ඵල ප්‍රතිපත්තියට වැඩි ප්‍රතිවේදියට වැඩි කවදාවත් සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියන දැකීම ගන්න හම්බෙන්නේ අපිට. ඇයි? මර අපිට හිතෙන්නේ මේ පෙනෙන රූප තියෙනවා. ඉතින් ඕව නැති වෙන්නේ අපි හෝ ඒව හෝ මරණයට පස්සේ. ඔව්. දැන් අපිට හිතෙන්නේ ඇහැ තියෙනවා. උපන්න දවසේ ඇහැ තියෙන්නේ ඔන්න සමුදේ. වැය දකින්න කවද මරණ දවසට නැති වෙනවා. වැය. එතකොට අපිට උදේ ඇහැ බලන් දෙන්නේ එහා ජීවිතේ ගිහිල්ලා. ඒ වarne පස්සේ නැති වැය බලනකොට අපි නැහැනේ. බලන්න බෑනේ වැය වීම මැරීම දෙක එකක්. ඇහි උදේ ඇහැ බලන් හම්බෙන්නේ අපිට ජීවත් වෙන්න විදිහ. ඔව් දිරම් බලගත්ත. යාවත තමයි බලන්න දෙන්නේ. ඒක නෙවෙයි. එතකොට මම කියන්නේ දැන් රූප ආයතනය ගන්න. රූප ආයතනේ අපි දන්නේ මේ පේන රූප තිබුණා. මේව නැති වෙන එක මොන වෙන්නේ? අපි මරනකොට ඒක රූප නැති වුණ තමයි නැති වෙන්නේ. අන්න පරියප්තිය වැරදුනා කියලා කියන්නේ හරියට මේ ධර්මයේ ඒ පදි අර්ථය වර්ධිනවා අපිට. පදි අර්ථය වර්ධිනවා. තේරුණාද? පදි අර්ථය වැරදුනොත් සූත්‍රාර්ථය කලම වර්ධිනවා. ප්‍රතිපත්තිය වර්ධිනවා, ප්‍රතිවේදී වර්ධිනවා. එතකොට අපිට පරියප්තිය නැත්තම් පෙළදහම වැරදුනේ නැහැ කියලා කියන්නේ හරියටම මෙන්න මේ පොතේ පෙළේ තියෙන ටිකේ ඉඳිති ඉගෙන ගන්නවා. මේකදී ඉගෙන ගැනීමේදී අපි හොඳට මේ පිටකේම ඉගෙන ගන්න ඕනේ කියලා කියන්නේ මම මේ ටිකේ තියෙන අර්ථය මම කියලා දෙන්න ගියොත් උගලන්ට ඉගෙන ගන්න වෙන්නේම බොරු. ඇයි? මේවේ අර්ථය කියලා දෙන්න තරම් නුවණක් මට තිබුණොත් මම සංසාරෙ මෙච්චර දුර එයිද? එන්නේ එහෙනම් මම සසර නිවන් දැකලා ගොඩාක් කල්. මේකේ තියෙන අර්ථය මට කියලා දෙන්නේ නියම විදිහට නම් මේවේ අර්ථය පෙන්වපු පිටකේ තියෙන තව තැනක්ම ගවේෂණය කළා ඒකට අනුලෝම ඕගලන්ට කියලා දුන්නොත් විතරක් සාධාරණ උත්තරයක් ලැබෙනවා මිසක මම දන්න මට්ටමට කියලා දෙන්න ගියොත් මම දන්නේ දැකලා කරේ තියාගන්න පුළුවන් රූපයක් තියෙන මට්ටම. එහෙනම් මට කියලා දෙන්න වෙන්නේත් එහෙම. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ යම් දහමක් අපි පරිහත්ය ඉගෙන ගන්නවා කියලා කියනකොට මගෙන් ඉගෙන ගන්නවා නෙමෙයි. එහෙනම් මේකේ රූපස්කන්ධය කිව්වහම බුදුරජාණන් වහන්සේ රූපස්කන්ධය පෙන්ලා තිබුණු තව තැනක් මේකට ඇඳලා උගන්වන්න හෝ ඉගෙන ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ මිසක මගේ හෝ තව කාගේ හරි පෞද්ගලික අදහසක් හෝ අර්ථයක් ඉගෙන ගන්න නෑ. මොකද එහෙම ඉගෙන ගන්න වුණොත් ඉගෙන ගන්න වෙන්නේ මොකද්ද? අර වගේ පෞද්ගලික අදහසක් නේද? එහෙනම් අපි දැනගන්න ඕනේ පෞද්ගලික අදහසකින් පෙන්වන්න එයාට පුළුවන් කමක් තිබුණා නම් මට පුළුවන් කමක් තිබුණා නම් මම එහෙනම් මෙච්චර සතරේ එනවද? එන්නේ නැහැ. එහෙනම් මට හිම පුළුවන් කමක් නැහැ. එහෙනම් එහෙම මම උගන්වන එකක් ඉගෙනුවොත් ඕගොල්ලන්ට පෙළ ඉගෙනුවා, පරිපත්‍ය ඉගෙනුවා කියලා කියයිද? කියන්නේ නැද්ද? අපි නිකමට කියමු. දැන් මේකේ පංචස්කන්ධය. පංචස්කන්ධය කියන්නේ මොකද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඤ්ඤස්කන්ධය, සංකාරස්කන්ධය. රූපස්කන්ධය කියන්නේ මොකද්ද? කියලා ඇහැට පෙනෙන රූපය මේක රූපස්කන්ධය කියලා කිව්වහම මම උගන්ලා තියෙන්නේ ඕගොල්ලන්ට පෙන්න මට්ටම තමයි මම උගන්ලා තියෙන්නේ. මට ඒක හනුවනක් නැහැ. ওই මට්ටමේ ඉඳලා නම් ඕගොල්ලෝ අනිත්‍ය බලන්න හදන්නේ. මම දන්න අනිත්‍යම තමයි. කවදාවත් අර්ථය පෙන්වන්න බෑ. නමුත් මම කරන්න ඕනේ නැතිනම් අපි ඉගෙන ගන්න ඕනේ, පෙළ ඉගෙන ගන්න ඕනේ කියන්නේ රූපස්කන්ධය කියන්නේ මොකක්ද? අන්න රූපස්කන්ධය ගැන පැහැදිලි කරලා තියෙන පිටකේ තියෙන තැන් තියෙනවා. අපි කියමු ධම්මසංගණේ රූපගණ්ඩක. ඒකේ තියෙනවා නම් අන්න ඒ ටික. අපි කියමු ඥාන විභංගේ. මේ ඥාන කතාවල පටිසම්භිදා මාර්ගයේ බාහිර ආයතන ගැන, ආධ්‍යාත්මික වස්තු ගැන ඇති කරගන්න ඕනේ නුවණ කොහොමද කියලා තියෙනවා. අන්න මේ නුවණ වල ටික. මෙන්න මෙහෙම නුවණක් තියෙනවා කියලා පෙන්වුවාම අන්න ඕගොල්ලෝ පෙනයි ඉගෙනගෙන තියෙනවා. පරියප්තිය වැඩිලා නැහැ. පිළ වැඩිලා නැහැ. පිළ ඉගෙනගෙන. දැන් මගේ පෞද්ගලික අදහස වලට ඉඳලා. මගේ පෞද්ගලික දෙයක් ආවේ නැහැ. එහෙම වුණාම ඒ දෙන්නම දේවල් අපි දන්න එකට පරස්පර වෙන්න පුළුවන්. තේරෙනවා නේද? අපි දැනගෙන ඉන්න රූපේ කරේ තියාගන්න පුළුවන්, අල්ලලා ඔබන්න පුළුවන්, ගිහිල්ලා බලන්න පුළුවන්, බලලා ආපහු තියනවා කියන මට්ටමේ රූප අපිට තියෙනවා. නමුත් පෙළදහම පෙන්වන්නේ ඊට වඩා හත්පස එකක්. අන්න ඒ අර්ථය අපිට ලැබෙන්නේ ලැබුණොත් තමයි ප්‍රති මේ මාර්ගය වැරදුනේ නැහැ. මාර්ගය වැරදුනේ නැත්තම් ඵලය වැරදුනේ නැහැ කියන්නේ අනිත්‍ය අපිට පෙන්නේ දත යං කිංති සමුදය ධම්ම සම්බන්ත නිරුද්ධම හටගත් හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවය යුක්තයි කියලා දැක්ක. ඒ තමයි නිවන් විදිහට අනිත්‍ය දකිනවා කියන්නේ. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය දකිනවා. සියලු සංස්කාරයේ දුකයි කියලා දකිනවා. සියලු ධර්මයේ අනාත්මයි කියලා දකිනවා. කියන තැනට අපිට එන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ දර්ශනයක් අරන්. ඉතින් මේ ධම්මහදී විභංගේ මෙන්න මේ මුල් කොටසෙන් අපිට පෙන්වලා දෙන මේ හැම විදර්ශනා ඥානයකටම මුල් වෙන පළවෙනි තැන මොකද්ද? මෙන්න මේ ධම්ම ඥානං කියන ටික. ඊට පස්සේ ඒ ධම්ම ඥානං කියන මේ ටිකේ ඒ පෙළ මාත්‍රකාවයි අද අපි ඉගෙන ගත්තේ. මේ ටික ඉගෙනගෙන දැන් ධම්ම ඥානෙ තියෙනවා, එතන ධම්මර්ථ ඥානෙ තියෙනවා කියලා ගන්න එපා. හරිද? පෙළද ගන්නවා නෙමෙයි, පෙළේද මාත්‍රිකාව විතරයි වෙන්නේ දැන් කටපාඩම්. හරිද? ඊට පස්සේ මේක පාඨ නිදේශ වශයෙන් මේක විස්තරේ දිගහැරලා ඊට පස්සේ ඒක ඉදිනදා ජීවිතෙන් හඳුනන්න පුළුවන් මට්ටමට ආවහමයි හඳුනන්න කියනකොටත් හැම රූපයකටම හැම එකකටම ජීවිතෙන් හඳුනා ගන්න ඕන යම් පමණක හෝ තේරෙන්නේ අන්නේ මට්ටමට ආවහම දෙක ධම්මපිට ඥාන. එතකොට ඉදීමයි අවස්ථාවටයි පෙනෙන්නේ. පැත්තකට ගියාට පස්සේ පෙනෙන්නේ නැති වෙනවා. ආයෙත් එහෙන් බැලුවහම ඔය පේන්නේ කියලා මේ ටික තියෙනවා නම් අතීත අනාගත වර්තමාන කියලා තුන් කාලයේ උදව් කරගෙන සම්මර්ෂණ ඥානෙට අමාරු නෑ. සම්මර්ෂණ ඥානයේ බැලුවොත් අවස්ථාවට හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා වර්තමානයකට නොවන්නේ නෑ. එහෙම තිබුණොත් අහකට යනකොටම නැත්තම් හටගත්ත දේ නැති වෙනවා කියලා නැතිවීම දකින්නවා කියන එකද අමාරු නෑ. එකක්වත් අමාරු නෑ. අපිට එක ටිකකටයි මහන්සි වෙන්න තියෙන්නේ. මොකද්ද මේ ධර්මීය ඥානය කියන ටිකට පරියප්ති වරදවා වරදින්නේ නැති විදිහට හරියට තේරුම් කරගන්න එක විතරයි අමාරු. ඒ නිසා මේ පාඩම් කරගත්ත එකේ අපි ටික ටික ඉඳලා දෙන විදිහට ඒ ආයතන ඒ ධර්මතා ටික ජීවිතයෙන් හඳුනා ගන්න කියලා උත්සාහයක් තියෙනවා. ඒකට ඔය මේ ස්කන්ධ ධාතු ආයතන ආරම්භය විස්තර කරලා තිනවා. ඊ භංග ප්‍රකරණ වගේ දැන් මේ මේකෙම ඛණ්ඩ විභංග වගේ දැන් ගත්තාම උද්දට විස්තර කරලා තියෙනවා. පෞද්ගලික අදහස් ඕනේ. කොමෝතික තේරුම් ගත්තාම සම්මර්ෂණ ඥානෙට පහසුයි. සම්මර්ෂණ ඥානෙ කියන්නේ ඒ කියන්නේ රූප ආයතනය කියන්නේ මෙහෙම එකක් කියලා හම්බ වුණාමම ඉබේම අවස්ථාවටයි හටගත්තේ. ඊට පස්සේ අනාගතේ කරන දැක්කට පස්සේ තියෙනව නෙමෙයි අනාගතේට යනවා මෙන්න අතීතයට යනවා. තිබිච්ච එකක් හම්බ වුණා නෙමෙයි අවස්ථාවටයි හටගත්තේ. අනාගතේට යනවා තියෙන දේ හම්බ වෙනව නෙමෙයි නිරුද්ධ වෙනවා කියන ওই ටිකට එන්නේ සුත්තක තමයි වර්තමානයේ රූප ආයතන හැදෙට බේරගත්තා. ඊට පස්සේ වර්තමානයේ ඒ දෙපැත්තට බලන එකත් උන්නේ එහෙන් බලපු නිසා හෝ පෙනෙනව නේද කියන එක හැපිලා හිටින් දවසක් පෙනීම නැතිව නැතිව නේද කියන එක සිහි කරනකොට සිහිනකොලොත් ලැබෙන්නේ නැහැ තාම. සිහි කරනකොට අද සිහි කරුවොත් අපිට හිතේ රැඳෙන්නේ නැන්නේ පිළිගැනීමේ නම් තියෙන එකම හම්බ වෙනවා කියන මට්ටම තියෙනවා. මේව නුවන්වල් කියන්නේ හිතේ හැපිලා හිටින හිතට ඔරොත්තු දෙන මට්ටමක් වෙනවා. තේරෙනව නේද? අන්න ඒ මට්ටමට එනවා. ඇවිල්ලා මෙන්න මේ වගේ අන්තිමට මේ ඔක්කොම කිටි කළ කැටි කළ හදපු නුවන් තමයි මොකද්ද? යන්කින්ති සමුදය ධම්ම සම්බන්තන් නිරෝධ ධම්ම විරජං වීතමල ධම්ම චක්කුම් උදපාද. සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම නිරුද්ධ වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකින කෙලෙස් මල නැති කෙලෙස් රජස් නැති ධර්මසක් උපදිනවා. මේ නුවණ අපි වෙන වෙනම කතා කළාට ඒකයි එතන බලාගෙන අපි කටයුතු කරන්න ඕනේ. අන්තිමට මෙහෙම කරපු හැම එකකින්ම ඔක්කොම එකට එකතු කරලා කෙටි කරලා කැටි කරලා ඉපදিলা තියෙන්නේ මොකද්ද? මෙන්න මේ පිරිසිදු ධර්මස කියලා කියන්නේ හතගත් හැම දෙයක්ම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දකිනවා. එතකොට එකයි සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම සමුදේ ස්වභාව කොට ඇති හැම දෙයක්ම පෙන්නෝනි නිරෝධන ස්වභාවය. මොනවද සමුදේ ස්වභාව කොට ඇති ධර්ම? ඇහැ, රූප, චක්කු විඥානේ, චක්කු සම්පස්සේ, චක්කු සම්පස්සේ පණ වේදනා, සංඥා, චේතනා, චක්කු විඥාන, කන, ශබ්ද, සෝත විඥාන මේ ඔක්කොම කොහොමද ඔක්කොම ටික පේන්නේ? කිසි ක්‍රමයක. එයි. ඇහැ, රූප, චක්කු විඤ්ඤාණ, චක්කු සම්පස්ස ඕ කියන ඇ මුල් කහරණාව කරගෙන තියෙන ඔක්කොම ටික යෙදිලා ගෑවිලා පේන්නේ රූපයක් නම් තිනෙන රූපය අවස්ථාව හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනකොට ඇහත් හටගෙන නිරුද්ධ වෙනවා, රූපයත් හටගෙන නිරුද්ධ වෙනවා, චක්කු විඤ්ඤාණ හටගෙන නිරුද්ධ වෙනවා කියන ඔක්කොම ටික ඒකයි. තේන රූපේ නිත්‍ය වෙනකොට ඇහත් නිත්‍යයි, චක්කු විඤ්ඤාණය නිත්‍යයි, චක්කු සම්පස්සේ නිත්‍යයි, නිසවපන වේදනා සංඥා චේතන ඔක්කොම නිත්‍යයි. ඒ වගේ එකකට බැඳිලා තියෙනවා. ඉතුරු වෙන්නේ නැහැ. එතෙන් තනකන් එනවා. ඒ මට්ටම දක්ෂින තැනට එනවා නුවන්. ඒක වර්තමානයේ උදේවැය දක්ෂින තැනට නුවන් එනවා. ඒ කියන්නේ සම්මර්ෂණය ඉස්සලා සම්මර්ෂණය කළා ගන්න වෙනවා. තිබිච්ච එක නෙමෙයි. ඒ කියන්නේ වැලි ගොඩ පෙනෙද්දී එයා දන්නවා තිබිච්ච වැලි ගොඩ හම්බ වෙනා නෙමෙයි වැලි කැටයි තිබුණේ. අහුන් බලන්නේ සයි වැලි ගොඩක් තියෙන්නේ වර්තමානයේ තියෙන්නේ. තේන වැලි ගොඩ තියනා නෙමෙයි අහකට යනකොට නැති වෙනවා. ඉතින් මේ වැඩි කැටනේද කි තුන් පැතර බලන්න. බලනකොට දැන් මේක කොච්චර බැලුවත් නෑ වැඩි තියෙන වැඩි කොටයි හම්බුනේ. පැත්තකට ගියාම දැකපු වැඩි කොට තියනවා කියන එක ඉතින් හැපිලා හිතින්නේ. මෙහෙම තර්කානුකූල බලද්දි ටික ටික නුවණ කියන්නේ ගෙවිලා ගෙවිලා සැකයක් නැතුව වැඩි කැට තියෙන තැනක ඇහෙන් බලපු නිසාම මේ වැඩි කොටක් තේන්නේ කියන එක සැක නැතුව තේරෙන මට්ටමක් එනවා. ඔහොම වර්තමානයේ ওই තුලා පහුනරේ වටේ මට්ටමට කටයුතු කරද්දී පැත්තකට යනකොට දැකපු වැලිගොඩ ඉතුරු නැතුව නැති වෙනවා නේද කියලා වැලිගොඩ නැති වෙන බව දකින්න. බංගේ කියලා කියන්නේ වැලිගොඩ නැති වෙන බව පෙනෙන්නේ එදාට. තාම දැකපු වැලිගොඩ නැති වෙනවා කියන එක පේන්නෙම නැහැ. ඒ වැලිගොඩ නැති වෙනවා කියලා දකින්න මට්ටම මොකක්ද කියලා ඒ වගේ මේ කොයි දෙයක් දැක්කත් අපි කිව්වද සුපින්ද මෙතනට නම් ආවේ දැකපු කුටිය තියෙනවමයි කියන එකම හිතෙන මොන විදිහකටත් හිණකින්වත් නෑ, එහෙම එකක් නෑ කියන එක හිණකින්වත් හිතෙන්නේ නෑනේ. ගන්න බෑ. ඒක නුවණ අනුක්‍රමය. ඉතින් ඒ නුවණ උපදින ක්‍රමය ඉගෙනගෙන ඊට පස්සෙන් පන්නගෙනම ගිහිල්ලා ඒක ගත්තොත් මිසක වෙන දෙයක් කර කර ඉන්නකොට මේක එන්න විදිහක් නෑ එන්නේ. ඉතින් හැඩේ තියෙන්නේ කෙනා කෙනාගේ නුවණේ තීව්‍රකම මත ඉක්මන් වෙන්න පුළුවන්, ප්‍රමාද වෙන්න පුළුවන්, ඉක්මන් ප්‍රමාද වෙන්නේ. නමුත් මේ නුවණ අනුක්‍රමේ වැඩෙන්න වෙනවා. ඒකයි දැන් මේ සම්මර්ෂණ ඥානය කෙනෙකුට ටිකක් සම්මර්ෂණය කරනකොට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමයට අනික් කෙනාටත් මේ එහෙන් බලන නිසා මේ තේන්නේ කියන නුවණ එන්න නම් ඒක නුවණක් වෙන්න නම් හිතන එක නෙමෙයි මම කියන්නේ නුවණ. නුවණ කියනොත් ලකිනවා. එnde eita obben thiyena tika ganna wenawa ekena me atita anagata vartamana kiyana thun kalata hitanda wenawa e tika hitanda nan issala me rupola pramana denaganna wenawa yam matthama mokada bara sasambharito ekena bara sahithawa thiyedi me rupayatane bara thiyena kelestike kelestika ahimulu rupayatane kiyana eka paha wenawa matthama eka saddhe bara thiyena kelestike සද්දේ කියන එක පහ වෙන වර්තන එකක් වෙනවා. ඒ කියන්නේ මේ හැම රූපායතනයක්ම අර මොකද වතුරට පෙනෙන මට්ටමේ රූපයයි මේ පෙනෙන රූපයයි අතර සමානයි කිව්වොත් මේ වටිනාකම් ඔක්කොම අතහැරලා පුළුවන් තරම්. ක්ෂණික ලේසි දෙයක් නෙමෙයි ඔය නුවණ. වෙනසක් නැහැ කියන්නේ. ඇහැට පෙනෙන මේ පෙනෙන කරත් කියන්නේ රූපයක්. ඇහැට පෙනෙන රූප ආයතන. මේ පෙනෙන රූප ආයතන. එතකොට ඒ රූප ආයතනේ මේ රූප ආයතනයන් අතර මේ රූප ආයතනේ උසස්කම මේ රූප ආයතනේ පහත්කම කියලා එකක් නැහැ. එකමත් නේ. එතකොට මේ රූප ආයතනේ දුක සතුට සොම්නස දුම්නස මේ ඔක්කොම ටික තියෙන කෙනෙක්. ඒකයි රූපය හරියට දැනගත්තාම අර බර ගොඩාක් හැල්ලු වෙනවා. එතකොට තමයි අර සම්මර්ෂණය කළා බලන්න පුළුවන් කම වෙනවා. මොනවා අපි දෙවැදම ඉදිරියට මේ ටික කරුම්මට දරන සමායි තමයි ගොඩක් කරා. නෑ මේක අමාරුවක් නෑ. ඊට පස්සේ මම කියන්නේ මේකට මේ ස්කන්ධය ගැන කරනකොට ස්කන්ධ කන්ද විභංගය ධම්මසංගති ළඟ තියාගන්න. ඊට අමතරව කුට්ටික ළඟ තියාගන්න. මම කියන්නේ එච්චරමයි අමාරුවක් නෑ ඕන. ඒ කියන්නේ දක්ෂ වෙන්න ඕනේ ඒකෙදි. මන්ද කරන්න පොතම නෙවි. ඒකෙදි ධම්මසංගණියයි විභංග ප්‍රකරණේ ගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් ඒ විතරම උපුටල අරගෙන පෙන්නන්න. ඊට පස්සේ ඔය පටිසම්භිදා මග්ඥාන කතාව දෙකෙන් ගන්න. මේ වගේ මේ ටික අරගන්න මේකට අදාළ විස්තර ටික ඉතිකින් දෙන්නම්. එතකොට සුත්තකත අපි ආධාරණයක් කරලා නෑ ලෝකෙට පෙළ උගන්වලා තියෙන්නේ. පෞද්ගලික අදහසක් දීලා නෑ. ඒ නිසාම සසරින් යන කවුද හරි දැක්කේ. මොකද එයාට එන උත්තරේ නිවැරදි උත්තරයි. තාම බැරි වෙන්න පුළුවන්. එයාට ගෝචර නැති වෙන්න පුළුවන්. නමුත් එයා ඉගෙනගත්ත ටිකක් කියනවනේ මේක හරියට. එතකොට ඒ නිසා මේක වටිනාකම බොහෝයි. පෙළේ කටපාඩමත් මම එක එක්කෙනා ගන්න හිටියට අරගෙන අපි ටික ටික කොමු සමාය කාමරෙන් පුළුවන් දවසක් ගන්න මෙතන ගෙතුම් නම් අහන්න අනිත් මරක් පුළුවන් දවස වලට ඉන්න කොහොමද මම දැන් බාරගත්ත පොතසුකුත් කියන ඔකලේ නැති මොකද හදා මෙති මේකටයි මේකටයි දෙකටම නමුත් මොකක් හරි අර අපිට ඉදිරියට යහගන්න ක්‍රමයක් ඕනේ විශේෂයෙන් මෙන්න මේ ටික හරි වටිනවා ඒ කියන්නේ මොකද මේ මාර්ගඵල නුවණ දක්වාම මේ මේක තමයි හරියට කිරිසප්පේ පුඩි දරුවෙක් ඉස්කෝලේකට බාර දුන්නා වගේ මේ ගහමේ ආධුනිකයෙක් ඉඳලා යන මඟ දැන් අපේ ජීවිත ගත්තාම සමහරට නොදන්නා දේකුත් නැහැ දන්නා දේකුත් නැහැ කාපු දැනුමක් තියෙන ඉස්කන්දෙන් ටිකක් දන්නවා ආයතන ටිකක් දන්නවා ධාතු ටිකක් දන්නවා සත්‍ය ටිකක් දන්නවා හේතු ටිකක් දන්නවා ආහාර ටිකක් දන්නවා එහෙම මෙහෙම 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 ඔක්කොම දන්නවා නමුත් හරි පිළිවෙලව අනුකරු බවක් නැහැ නමුත් මෙන්න මේ දැනුම ගත්තාම මේ දැනුම ඉස්සෙල්ලාම ඇති කරගන්නවා ඊට පස්සේ හොඳට දැනුම දිලිවල දැන් මේකෙන් සම්මර්ථ ඥානය ඇති කරගන්නේ කොහොමද කොහොමද දැන් අපි හිතන්නේ කියලා මේ උදව් ඇති කරගෙන සම්මර්ථ ඥානය ජීවිතේ හුරු කරනවා කොහොමද දැන් අපි උද්‍යව ඥානය එතකොට මොකද මේ ටික විතරයි උගන්වන්න ඕනේ අර නෝනුල් එකින් එකින්ගේ ජීවිතේ පන්නක දෙනවා ඉතින් අර අපිට දැකපු දේ ඉතුරු නැතුව නැති වෙන ඕවා කොච්චර කියන්න ගියත් ජිරවෙහි කියන්න විතරයි පුළුවන් පෙනෙන්නේ නැහැ ඇයි පේනවා කියන තැන දක්වා නුවණක් නම් පෙනෙන්නේ ඒ නුවණ ඇති කරගන්න ගමම් මගක් තියෙනවා ඒ ගමම් මග ඒ කාරණා ටික නැතුව මේ ටික ඇති වෙනවා කියන එක වෙන්නේ නැහැ ඒ නිසා දැන් අපි කියමු බංග ඥානය කියන කර්මෝ වල බිඳීම කියන එක පෙනෙන්නද උද්‍යව ඥානය පෙනෙන්නේ ඇතිවීම නැතිවීම පෙනෙන්නේ ඒක පෙනෙන්නේ සම්මර්ස ඥානය පෙනෙන්නේ ඒක එන්නේ ධම්මටිත් ඥානය පෙනෙන්නේ එතකොට මේ ටිකේ මුල නැතුව මැදින් එකපාරට ගන්නවා අපි මුලක් නැහැ කඳ උඩින් එල්ලලත් නැහැ කියන්නේ අගත් නැහැ මුලත් නැහැ නැද කඳ විතරක් අහලා තියන්න හදනවා වගේ හදන්නේ. පෙරෝලක නුවණකුත් නැහැ. නුවණ මේ ආරම්භ ටික නුවණත් නැහැ. අවසන්ගෙන නුවණත් නැහැ. නැද ටික විතරක් අල්ලගෙන ජීවත් වෙන්න හදනවා. මේ අරමුණු වල බිඳීම අල්ලගන්න හදනවා කියන්නේ ගහේ මුල් කැල්ලක් නැතුව අග කැල්ලක් නැතුව කඳ විතරක් තියන්න නතර කරලා තියන්න හදනවා හපේ වගේ එකක් කරන්න හදනවා. ඉතින් දැකලා තිනුනම් ඉල්ලලා තියන්න පුළුවන් කියමු. අග කැල්ල තියෙනවා නම් බිම තියන්න පුළුවන් කියමු මුලේ එකක්වත් නැති. ඒ වගේ ඉතින් අපි පිළිත ඉන්න එකත් පුදුම වෙනවා. දැන් අපි කියන අපි තර නෑ ලෝකෙ හැමදාම. කෘත්‍ය කරන සත්‍ය නෑ කෘත්‍ය කරන. ඒතර සුත කිය ඥානෙ නැති වෙච්ච එක පුදුමයක් නෑ.
ඔතන දිමෙන්න නැහැ. පොඩි වැඩ දීම කොහොමද ඔය ගැන මොන එකද